Order, please. කතා කරා විසිරි පිළිකනාදී පිළිගැන්වීම 2019 වර්ෂයේ පරිවෙණි කාර්තුව සඳහා 1/1/2019 සිට 31/3/2019 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍ය සමසා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යවවන කටයුතු ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, 2018 වර්ෂය සඳහා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත මුකළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල් අමාත්‍යතුමා,
කතානායකතුමනි, 52 අධිකාරය සුරාබදු ආඥා පනතේ 8 සහ 30 වගන්තිය සමග කියවිය යුතු 33 වගන්තිය යටතේ ස්ටිකර සහ ස්ටිකර කළමනාකරණ පද්ධතිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 ජුනි 20 දිනැති අංක 2128/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති මම ඉදිරිපත් කරමි. අංක 4 2019 දරන සුරාබදු නිවේදනය එම රීති රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙතම කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 2015 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2017 වර්ෂය සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත මුකළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, 2018 වර්ෂය සඳහා අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ප්‍රතිසන්ධාන හා උතුරු හා නැගෙනහිර නැවත ගොඩනැගීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත විමුක්ති ලිපියයි මම යෝජනා කරමි.
අමාත්‍ය මණ්ඩලයේ සමාජික නොවන ගරු විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමා,
කතානායකතුමනි, 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ස්තුතියි. කාරක සභාව වාර්තා පිළිගැන්වීම අභ්‍යන්තර පරිපාලන රාජ්‍ය කර්මණාකාර පින්බල ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තාව එම කාර්ය සභාවේ සභාපති ගාලු ගාමිණී ලොග්ගේ මැතිතුමා විසින් පිළිගැන්වීම.
අභ්‍යන්තර පරිපාලන රාජ්‍ය පරිපාලන කාර්ය සභාවේ වෙත උගන්නද 2017 වර්ෂද පළාත්පාලන හා පළාත්පාලන අමාත්‍යාංශ වාර්ෂික කාර්යසටහන් වාර්තාව, 2012 සහ 2013 වර්ෂද දේශීය ණය සහ සංවර්ධන අරමුදේ වාර්ෂික වාර්තාව හා ගිණුම්, 2016 වර්ෂද පළාත්පාලන පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂය සඳහා පාසල් සේවා මුස්ලිම් ආගමික අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව, 2018 වර්ෂද තපල් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2018 වර්ෂද රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකර අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව ගිණුම්, 2013 සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාව ඒකී කාර්ය සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාවේම කාරක සභාවේ සභාපති ගරු සුමන්ජල් මැතිතුමා විසින් පිළිගැන්වීම.
Honorable Speaker, I present the report of the Committee on Public Finance on 1. Note on the supplementary allocations given from budgetary support services and contingent liabilities provisions made under the Department of National Budget as per the introduction note of the annual estimates, and 2. Excise Amendment Bill, which were referred to the said committee.
Thank you. මහජන ප්‍රසම් පිළිගැන්වීම ගරු කරුණරත්න පන්විතාන මැතිතුමා. ගරු නානකර මැතිතුමා,
මතු කරන්න කොයි වෙලා
මම අවස්ථාව දෙනවා ප්‍රධාන කටයුතු යන ඉස්සර ගරු මැතිතුමා. මහජන ප්‍රසම් පිළිගැන්වීම ගරු කරුණරත්න පන්විතාන මැතිතුමා. ඔව්, මහජන ප්‍රසම් පිළිගැන්වීම Again, before we go to the main business speaking. Oh, you know, Mr. Kanuran, the Bangwitan Metuma. Not Danny. Garu Vasudeva Narayakara Metuma.
Garu Kathanayaka Tumani.
රත්නපුර මහවලපාර අංක 47 ස්ථානයේ පදිංචි ඕ නාරද ශ්‍රී විතරණ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද කුණ්ඩසාලේ පල්ලේකැලේ ට්‍රින්ටි ගාඩන්ස් අංක 4 ස්ථානයේ පදිංචි RMPK රත්නායක මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු අනුරාධ ජයරත්න මැතිතුමා.
ගරු කථානායකතුමනි, බෝම්බුවල වැලිගොල්ල යන ලිපිණේ පදිංචි DGT දොඩම්බල මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
මේ පෙත්සම මහජන පෙත්සම පිළිබඳ කාරක සභාවට යොමු වනු ඇත. ගරු අග්‍රාමාත්‍යවරයන්ගේ අසනු ලබන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නේ ගරු සිරිණි ජයරත්න මැතිතුමා.
ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම පොළොන්නර දිස්ත්‍රික්කයේ මේ වන විට වල්ලලින් තර්ජනය මුළු දිස්ත්‍රික්කයේ පුරාම පවතින අතර මේ මාසයේ පමණක් වල්ලලින්ගේ වනාලින්ගේ සිදුවෙන මරණ පහක් පමණ සිදුවී ඇත. අතර ඒ අතරම අලි පහර දීමෙන් මනුස්ස ජීවිතවලට බරපතල හානි සිදුවී ඇති අතර සහ ඔවුන් ජීවත්වන නිවාස විශාල වශයෙන් මේ වන විට විනාශ වී ඇත. එමෙන්ම ඔවුන්ගේ ස්ථීර භෝග වගාවන් එනම් පොල් කෙසෙල් අඹවැනි ගෙවතු භෝග වගාවන් සම්පූර්ණ විනාශයට පත් වී ඇත. වනජීවි දෙපාර්තමේන්තුව මගින් ඉදිකරන ලද විදුලි වැට පද්ධතිය මෙම නිලධාරීන්ගේ අධීක්ෂණය සහ සැලකිල්ල නොමැති කැමින් වැට පද්ධතිය විනාශ වී ඇති බැවින්ද දිගින් දිගටම නිලධාරීන්ගේ මේ අකාර්යක්ෂමතාවය හා වගකීම් වලින් ඔවුන් පැහැර හරින නිසා ඔවුන් පිළිබඳ ගනු ලබන ක්‍රියාමාර්ගයේ කවරේද මෙම උදුරු මගහැරීම සඳහා ගනු ලබන කඩිනම් ක්‍රියාමාර්ගයේ කවරේද?
ගරු අග්‍රාමාත්‍යතුමා,
මේ ප්‍රශ්නේ මන්ත්‍රීතුමත් තවත් අදාළ මන්ත්‍රු කීප දෙනෙක් මම එක්කත් ඇමතුමා එක්කත් සාකච්ඡා කරලා තියෙනවා. සිඩ්නි ජයරත් මැතිතුමා සඳහන් කළ පරිදි පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ විවිධ ස්ථානවල වනාලීන්ගෙන් තර්ජනය පවතිනවා. පසුගිය කාලය තුළ වනාලීන් හේතුවෙන් පුද්ගල මරණ මෙන්ම දේපළ හානිද සිදු වී තිබෙනවා. මීට අමතරව ජනතාවගේ වගා කටයුතු වලටද මෙම තත්ත්වය අහිතකර ලෙස බලපා තිබෙනවා. මෙම තත්ත්වය මඩ පැවැත්වීම සඳහා රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. දැනට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇති විදුලි වැටවල්හි දුර කිලෝමීටර් 718.88. මෙම ඉදිකරන ලද විදුලි වැටවල් නරත්තුව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බටින් 272ක් යොදවා තිබෙනවා. ඊට අමතරව පොළොන්නරු වනජීවි කලාපයේ වනාලි කර්මණාකාර කටයුතු සඳහා තවත් සිවිල් ආරක්ෂක බටින් 60 දෙනෙක් අනුක්ත කළද එසේම මේ ගැටලුව සඳහා එක පිළිමයක් වන්නේ ජන ජීවිතයට ඉතා පීඩාකාරී ලෙස ඇසෙන වනාලීන් අල්ලා පුනරුත්ථාපනය කිරීම සඳහා වනාලි රැඳවුම් මධ්‍යස්ථාන ඉදිකිරීමද ආරම්භ කර තිබෙනවා. මෙම වැඩසටහන යටතේ දැනටමත් හොරෝපතාන ප්‍රදේශයේ වනාලි රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකර ඇති අතරෙහි පීඩාකාරී වනාලීන් රැඳවීමට කටයුතු කරමින් පවතිනවා. එසේම වනාලීන් පලවා හැරීමේ ක්ෂණික ක්‍රියාමාර්ගයක් ලෙස භාවිතා කිරීමට අලිවැඩි යොදා ගන්නා අතර ජනාවාස තුළට පැමිණෙන වනාලීන් පලවා හැරීමට ජනතාව වෙත අලිවැඩි නිකුත් කිරීමේ ක්‍රමවේදයක්ද පවත්වාගෙන යනු ලබන එම අලිවැඩි බෙදා දීම සඳහා ප්‍රාදේශීය ලේකම් ගොවි සංවිධාන ආයතන සංවිධාන යාන්ත්‍රණයක් භාවිතා කරනු ලබනවා. ගරු කථානායකතුමනි, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දැනට කිලෝමීටර් 648.2ක් විදුලි වැට ඉදිකර ඇති අතර එම විදුලි වැටවල් වලින් කිලෝමීටර් 177ක් අලුත් වැඩියා කිරීමට හඳුනාගෙන තිබෙනවා. එම අලුත් වැඩියා කටයුතු මාස 3ක් ඇතුළත සිදුකර අවසන් කිරීමට මේ වන විට උපදෙස් ලබා දී තිබෙන අතර සුංගාවිල පල්ලියගොඩ වැල්ල කිලෝමීටර් 8.3ක පවතින විදුලි වැටේ ඉතිරි කොටස කඩිනමින් ඉදිකර මාසයක් තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් ලබා දී තිබෙනවා. ගරු කථානායකතුමනි, මෙම විදුලි වැට නඩත්තු කිරීමේ කටයුතු නිසි පරිදි සිදු නොවන බවට ගරු මන්ත්‍රීතුමා සඳහන් කළා. විදුලි වැට ඉදිකිරීමේ කටයුතු වනජීව සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කරන අතර එහි නඩත්තු කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හරහා සිදු කරන ලැබෙනවා. ඒ බලයෙන් ඒ සම්බන්ධයෙන් සොයා බලා නිසි පියවර ගැනීමට කටයුතු කරන ලෙසට වනජීවි අමාත්‍යතුමා වෙත උපදෙස් ලබා දීමට මා කටයුතු කරනවා. එසේම දැනට ජාතික විදුලි වැට වැඩසටහන සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ අනුව සෑම විදුලි වැටකටම කිලෝමීටර් 1කට නඩත්තු සහායකයින් හෝ සිවිල් ආරක්ෂක බටේක් දිවා හා රාත්‍රී කාලයේ යොදවා ගැනීමට අපේක්ෂා කරන අතර ඉදිරියේදීම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි. ඒ සඳහා නව බඳවා ගැනීම සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතිනවා.
බොහොම ස්තුතියි. ඊළඟට කරු මන්ත්‍රීතුමා, සාමාන්‍යයෙන් අතරින් අහන්න ඕනේ ඒක අගමැතිතුමාගේ අවසරය ඇතුව තමයි නැති. ඔබතුමා එතුමාට අවස්ථාව දෙන්න ඊට පස්සේ එතුමා අගමැතිතුමා කැමැත්ත ඇතුව පුළුවන්.
ගරු කථානායකතුමනි, ගරු අගමැතිතුමනි, දැනට ඔබතුමා සඳහන් කරපු සියලුම කටයුතු සිදුවෙමින් යනවා. නමුත් මේ වනජීවි දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය, වනජීවි දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය ගැන අපි සතුටු වෙන්නේ නැහැ. පසුගිය දවසක වනජීවි දෙපාර්තමේන්තුවේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දන්සෝපුර කියන ගමේ උදේ 6ට පමණ වනාලි ඇවිල්ලා දන්සෝපුර විදුහලේ ක්‍රීඩාංගණයේ අලි ඉන්නවා. ඒ ඉන්න අවස්ථාවේදී මැදිරිගිරිය නවනගරයේ ඒ ප්‍රදේශයේ බාර වනජීවි කාර්යාලයට ගම්වැසියෝ කතා කරාට පස්සේ උදේ 6ට පාසලට ළමුන් එන අවස්ථාවේදී නිලධාරී දීපු උත්තරේ තමයි අපිට අද උසාවියේ නඩුවකට යන්න තියෙන නිසා දැන් එන්න විදිහක් නැහැ කියලා. ගමේ අය ඊට පස්සේ තමයි මේ වනාලීට කියලා වේ වෙනකොටත් පාසලට දරුවෝ එනවා. ඉතින් ගරු අගමැතිතුමනි, මේ නිලධාරීන්ගේ ක්‍රියාත්මක වීම දිනෙන් දිනම ඉතාම නිලධාරී නොසලකා හරිනවා. අනිත් එක තමයි මේ රැට හදිසියක් වුණාම මේ අලි පළවහරිම සඳහා ගෙන්නා ගන්න නිලධාරී රැට මේ කාර්යාලවල ඉන්නේ බීමත්ව ඉන්නේ. කෙනෙක්වත් එක නිලධාරියෙක්වත් සිහියෙන් නැහැ. උන් අධික බීමත් විදියට ඉන්නේ. ඉතින් ඒක නිසා ගරු අගමැතිතුමනි, මේ දෙපාර්තමේන්තුවේ තියෙන අකරමස්ථාවේ ඒගොල්ලන්ගේ තියෙන නොසලකිල්ලත් මේකට හේතු වෙනවා. මේ ඔබතුමා කිව්වා වගේම පල්ලියගොඩල් ඉඳලා සුංගාවිලා කිලෝමීටර් 8ක වැට පද්ධතිය මේ වෙනකොට ඉදිකිරීම් කරගෙන යනවා. ඒ ඉදිකිරීම් කරගෙන යන සමහර ප්‍රමිතියක් නැහැ. ඒ දැන් මේ ළඟදී ඉදිකිරීම් කරපු පලි වැටවල් පද්ධතිය දැන් අවුරුදු 2කට කලින් ඉදි කරපු වැට පද්ධතිය දැන් විනාශ වෙලා. ඉතින් ඒ කරන ඉදිකිරීම් වල ප්‍රගතියක් නැහැ. ඒවට ගන්න කණු වල ප්‍රගතියක් නැහැ. මේ ප්‍රමිතියක් නැහැ. ඒවත් මම ඔබතුමාගේ ගෞරවයෙන් ඉල්ලනවා, මේවා ඉතාම හොඳ ප්‍රමිතිකරණයෙන් මේ කටයුතු කිරීම සඳහා ඒ නිලධාරීන්ට උපදෙස් දෙන හැටි.
හොඳයි, දෙවෙනි ප්‍රශ්නේ අහනවාද? එච්චරද?
එච්චරයි.
හොඳයි.
ගරු කථානායකතුමනි, මේ පිළිබඳව මම කියන්න කැමතියි. මේ මන්ත්‍රීතුමත් අනෙක් තවත් මන්ත්‍රීලු කීප දෙනෙක් ප්‍රශ්න කළා තිබෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ අපේ විෂය භාර ඇමතිතුමයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීප දෙනෙක්ගෙන් යුත් කමිටියක් දාන්න, විශේෂයෙන්ම සති දෙකකට සැරයක් ඒකට අපේ දෙපාර්තමේන්තු ප්‍රධානීත් ඇතුළු කළා. මං හිතන්නේ සති දෙකකට සැරයක්වත් නැත්තම් මාසයකට සැරයක් රැස් වෙලා ප්‍රගතිය අනුව අපිට වාර්තා කරන්න සිද්ධ වෙනවා. නැත්තම් මේක විසඳෙන්නේ නැහැ. මොකද නිලධාරීන්ගේ දෙපාර්තමේන්තු අඩුපාඩුකම් තියෙනවා. මේක සම්බන්ධීකරණය කරන්න ඇමතිතුමයි අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් අදාළ නිලධාරීන්ගොත් ඒ මන්ත්‍රීවරු කීප දෙනෙක් සමග කොමිටියක් පත් කරන එකයි මට පෙනෙන්නේ. එයා මුණ ගැහිලා ඊට පස්සේ වමනානක් අපේ මන්ත්‍රීතුමන්ලට ඒ ප්‍රදේශවලට ගිහිනුත් වාර්තා ලබා දෙන්න පුළුවන්.
හොඳයි. ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ස්ථාවර නියෝග අනුව මට එළව කරන්න පුළුවන් ගැන ප්‍රශ්න අහපෙ ඉන්න පොඩ ඉන්න මම පාදල ඒ ප්‍රශ්න අහපු මන්ත්‍රීතුමා විතරයි. නමුත් ගරු අගමැතිතුමා එංගත් වෙන්න කරනවා මගේ විරුද්ධත්වයක් නැහැ. හොඳයි.
ඔබතුමාටත් අග්‍රාමාත්‍යතුමාට ස්තුතියන්ත වෙන අවස්ථාවක් ලබා දීම පිළිබඳව මේ ප්‍රශ්නය මතු කරන්න. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනාලි තර්ජනය ඉතාමත් ඉහලින් තියෙනවා. පසුගිය අවස්ථාවන්වල ජීවිත හානි සිද්ධ වුණා. ඒ වගේම දේපල හානි විශාල ප්‍රමාණයක් සිදු වෙලා තිබෙනවා. ඒසා නිසි වැඩපිළිවෙලක් මම හිතන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කය පමණක් නෙවෙයි අනෙක් දිස්ත්‍රික්කත් ආවරණය වෙන විදියට නිසි වැඩපිළිවෙලක් මේ වනාලි හානිය අවම කර ගැනීම සඳහා සකස් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම ගම්වාසීන් දැන්ට සොයාගෙන තිබෙනවා වෙනත් විවිධ ක්‍රම මේ සඳහා. විදුලි වැටට අතිරේකව වෙනත් ක්‍රමවේදයන් සොයාගෙන තිබෙනවා. ඒ වගේම ස්වාභාවිකව වනාලීන් පාලනය කරගන්න එන එක පාලනය කරගන්න වැඩසටහන් තිබෙනවා. ඒ පිළිබඳවත් අවධානය යොමු කරලා කටයුතු කරන්නේ කියන ඉල්ලීම ඔබතුමාගේ.
ඔවිසුති ගරු උදේ ප්‍රභාත් ගමන් පිළමැතුමා, ගරු අගමැතිතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, ලෝකයේ වඳු වී යන සතුන් හා ශාක වර්ග ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ස්ථාපිත කළ Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora හෙවත් වඳවීමේ අවදානමට ලක් වී ඇති කැලෑ සත්ව සහ ශාක ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ප්‍රඥාප්තියේ 18 වන වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කරන ලැබුවේ 2016 දකුණු අප්‍රිකාවේ ජොහන්ස්බර්ග් නුවර පැවති 17 වෙනි සයිටිස් සමුළුවේදී. ලෝ වනාන්තරවලින් අනවසරයෙන් කපා කොළඹ වරාය ඔස්සේ ප්‍රතිඅපනයනයට ගෙන රෝස්වුඩ් දැව සහ අප්‍රිකානු දළ ඇතුන් මරා ලබාගත් ලේ තැවරණු දළ කන්ටේනර් පිටින් අල්ලා ගැනීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කිරීම සහ 2016 එම දළ අන්තර්ජාතික ප්‍රසිද්ධියක් ලබා දී ගාලු මුහුදොරදී විනාශ කිරීම මෙම සමුළුව ශ්‍රී ලංකාවට ලබා දීමට තීරණය කිරීමට ප්‍රධානම හේතුව විය. 2018 වසරේදී සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සමග අමාත්‍යවරුන් කීප දෙනෙකුටම මෙම සමුළුවේ වගකීම භාර වී තිබුණද එය අවිධිමත් වීම නිසා සයිටිස් මහලේකම් කාර්යාලයේ නිලධාරීන් අවසානයේදී තීරණය කළේ 2019 වසරේ මෙම සමුළුව ජිනීවා නුවර පැවැත්වීමටයි. 2018 අප්‍රේල් මාසයේදී කැබිනට් පත්‍රිකාවක් මගින් සයිටිස් ලේකම් කාර්යාලයක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ස්ථාපිත කළේ 2019දී කොළඹ සමුළුව වෙනුවෙන් සැලසුම් සකස් කිරීමටය. නමුත් එක්සත් ජාතීන්ගේ සමුළුවට පමණක් දෙවන වන එක්සත් ජාතික සංවිධානයේ ගරු කථානායකතුමනි සමාජිකයන් 193යි මේක 183යි. ලෝ වැඩිම පාර්ශ්වකරුවන්ගේ නියෝජනය සිදු කෙරෙන මෙම සයිටිස් 2019 ශ්‍රී ලංකාවට අහිමි වී ඇති බව ඔබතුමා දන්නේද? මෙම සමුළුව ශ්‍රී ලංකාවට අහිමි කිරීම සම්බන්ධයෙන් ඍජුවම චෝදනා එල්ලවන්නේ වර්තමාන ආණ්ඩුවේ අයහපත් කළමනාකරණය නිසා බව ගරු අගමැතිතුමා පිළිගන්නේද? එසේ නැතහොත් වගකිවේ යුත්තන් කවුරුන්ද? වසර 30ක ත්‍රස්තවාදයේ මුදාගත් රට ලෝකයට විවෘත කර දීමට තිබුණු හොඳම අවස්ථාවක් වන සයිටිස් සමුළුව මෙරටට ලබා දී තිබියදී එසේ නැති කර ගැනීමට ක්‍රියා කළ ආණ්ඩුවේ දේශපාලඥයන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? ගරු කථානායකතුමනි, අවසාන වශයෙන් මෙම සමුළුව අහිමි කිරීමට හේතු කරුණු ගැන සවිස්තර වාර්තාවක් ගරු සභාවට ඉදිරිපත් කරන ලෙස ගරු අගමැතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා.
ගරු අගමැතිතුමා.
ගරු කථානායකතුමනි, තර්ජනය ලක් වූ වනසත්තා සාක්ෂ අන්තර්ජාතික වෙළඳාම් පිළිබඳ සම්මුතිය සයිටිස් පාර්ශ්වකරුවන් 18 වැනි සැසිය පැවැත්වීමට 2018 නොවැම්බර් මාස 5 දින අංක 2.96/14 දරන ගැසට් නිවේදනය ප්‍රකාරව සංචාරක සංවර්ධන වනජීවියා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ යටතට පත් කළා. ඒ විටත් මෙම සමුළුව ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය, සංස්කෘතිය සහ ජාතීන් අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව විදහා දක්වන ආකාරයෙන් සංවිධානය කරමින් පැවතුණි. එම සංවිධාන කටයුතු ඒ ආකාරයෙන් අමාත්‍යාංශය මගින් ඉදිරියට ගෙන ගිය අතර අදාළ වන සියලු පාර්ශ්වයන්ගේ මූලිකත්වයෙන් සංවිධාන කටයුතු සූදානම් කෙරිණි. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධ ශාලාව හා එවට පරිශ්‍රය මූලික කරගෙන 4000ක් අධික විදේශික නියෝජිතයන් පිළිගැනීමට සියලු කටයුතු සිදු කර අතර 2018 වර්ෂයේ දෙසැම්බර් 23 වෙනි දින සයිටිස් ලේකම් කාර්යාලය මහලේකම්වරිය ශ්‍රී ලංකාවට පැමිණි අපගේ ප්‍රයත්න ප්‍රශංසනීය බව ඇගෙීමක්ද සිදු කළා. නමුත් අවාසනාවන්ත අන්දමින් මා සමුළුව පැවැත්වීමට මාසයකට පෙර පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය එල්ල වුණා. එම අවාසනාවන්ත සිද්ධිය සිදු වූ මොහොතේ සිට විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහභාගිත්වයෙන් ජෙනීවාහි සයිටිස් ලේකම් කාර්යාලය සමඟ ඍජු සම්බන්ධතා පවත්වාගෙන යාමට කටයුතු කරන ලැබුවා. නමුත් එම කාලවකුණාවේදී ඇතිවුණු ආරක්ෂක තත්ත්වය සලකලා බලා ජිනීවා සයිටිස් මහලේකම් කාර්යාලය විසින් මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම තාවකාලිකව කල්තැබීමට තීරණය කරනු ලැබුවා. ඒ අනුව ජිනීවා මහලේකම් කාර්යාලය සමඟ සම්බන්ධ වෙමින් මෙම සමුළුව සැප්තැම්බර් 1 දින සිට 12 දක්වා පැවැත්වීමට 9 වකවානු තීරණය කළා. ඒ සඳහා සියලුම එකඟතාවයට එළඹුණා. මේ කාල වකවානුවේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී නිරීක්ෂණ චාරිකාවට ලංකාවට පැමිණි අතර 2019 මැයි මාස 28 සිට 30 දක්වා කාලය තුළ මෙරට රැඳී සිටිමින් කරුණු අධීක්ෂණය කළ සංචාරක සංවර්ධන වනජීවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශ ආරක්ෂක අමාත්‍යාංශ විසින් විදේශ කටයුතු යන අමාත්‍යාංශ නිලධාරීන්ට කල් තැබූ සමුළුව නැවත පත්වීමේ හැකියාව ඔවුන් වෙත පෙන්වා දීමට කටයුතු කළා. නමුත් අන්තිමට එය තීරණය කරේ මේ සමුළුව ඇත්ත වශයෙන්ම මේ ආරක්ෂක තත්ත්වය නිසා කල් දාන්න වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි ගරු කථානායක තුමා ඒ පිළිබඳ ඒ පිළිබඳ මේ සයිටිස් සම්බන්ධයෙන්නේ ආරම්භ වුණ අවස්ථාවේදී මේ ඒකේ මහලේකම්තුමිය මෙහෙම සඳහන් කරා මේ අය වන්ස් අගේන් එක්ස්ප්‍රෙස් ආ සෑඩ්නස් ඕවර් ද ට්‍රැජික් ඉවෙන්ට්ස් ඉන් ශ්‍රී ලංකා ලාස්ට් ඒප්‍රිල් and the losses and impacts suffered by Sri Lankan people because this tragedy. We truly wish we could have met as planned earlier this year in Colombo. We thank the Secretariat in Colombo for all their efforts in the early preparation for COP18. I kindly ask you all to stand for a minute of silence. ඇත්ත වශයෙන්ම මේ පිළිබඳ සම්පූර්ණ වාර්තා කුමනන එක මම යෝජනා කරන අදාළ ඇමතිතුමාගෙන්ම ලබා ගන්නට කියලා.
මම මොසුදී
ගරු කතානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු අග්‍රාමාත්‍යතුමාට යොමු කරන ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය මත මේ සමුළු පැවැත්වීම අහෝසි කරා නම් ශ්‍රී ලංකාව මේ පිළිබඳ කෝපයට පත් වෙලා ශ්‍රී ලංකා 2018 ජූනි මාසේ රුසියාවේ සෝචි නුවරදී පෙර සූදාන ලෙස දියත් කරපු මේ සමුළුවේ ලෝගෝ එක නැත්තම් ලාංඡනය ඉවත් කරගන්න කටයුතු කළේ ඇයි? මොකද රටවල් 183කට අපේ ශ්‍රී ලංකාවට ආවේනික සත්තුන්ගෙන් සමන්විත ඒ ලාංඡනය ඉදිරිපත් කරගෙන තිබුණා. දැන් ඔබතුමා කියන ආකාරයේ මේ ආරක්ෂක ප්‍රශ්නේ ඉඳලා උනේ ඒ නිසා ගැටුමක ප්‍රතිඵලයක් නෙවෙයි නම් මේ ලාංඡනය ඉවත් කරගන්න ඔබතුමාලා කටයුතු කළේ ඇයි?
එහෙම වාර්තාව මම මට නම් නැහැ. හැබැයි ඇමතිතුමා කියන එහෙම එකක් සිදු වුණේ නැහැ කියලා. මට ඕන නම් ඒ ගැන තව හොයලා බලලා වාර්තාවක මම විශේෂයෙන් කියන්නේ මෙවැනි ප්‍රශ්න ඒ අදාළ ඇමතිවරුන්ට දෙන්න තියෙන්නේ මම. මේක මේ මගේ ඒ කොහොමත් මට දුන්නේ නිසා මහලේකම්තුමිය ඇවිල්ලා මේදී මේ සංවිධානයේ දිහා බැලුවානේ මහලේකම්තුමියගේ. ඊට පස්සේ සිදු වුණේ අලුත් මේක මේ බෝම්බ පිපිරීම පමණයි. ඉතින් මම දන්නේ සමහර විට මහලේකම්තුමිය මේ ගැන අසත්‍යපත් වුණාද කියලා. එතුමිය පැමිණිය ඇද්දි ඒක ඔබතුමාගේ එතුමයි ඒක ඔබතුමා කියන්නේ මහලේකම්තුමිය පැමිණෙද්දි අසත්‍යටපත් වුණා කියලා නැත්තම් මේක එහෙනම් එතුමා ඒක කියනවා නම් මේක සිදු වුණේ නොවැම්බර් 5 වෙනිදා මේ විෂය දුන්න අලුත් ඇමතිවරයෙක්ට එතුමිය ආවේ දෙසැම්බර් 23 වෙනිදා ඉතින් එහෙනම් ඔබතුමා එතනින් ප්‍රශ්න කරන්න මොනවා දුන්නේ
කියලා දෙවෙනි ප්‍රශ්න අහන්න ගරු මන්තුමා
දෙසැම්බර් 23 ගරු අග්‍රාමාත්‍යතුමනි සිටියේ තමුන්නාන්සලා පත් කරපු ඇමතිවරයෙක් වීමයි ප්‍රශ්නයට හේතු වුණේ. එතුමාට උත්තර දෙන්න බැරි නම් මේ තාක්ෂණික ප්‍රශ්නේ මම අගමැතිතුමාට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් අහන්නම්කෝ. එක්සත් ජාතික
මම කියන්නේ මේක සිදු වුණේ ආරක්ෂා තත්ත්වය නිසා. මහලේකම්තුමිය එනකොට ඒ මාස සති 6දී සංවිධානයේ භාරගත්තුනේ වෙන ඇමතිවරයෙක්. එතනදී ඒක ප්‍රශ්නයක් ඇති වුණා නම් මම ඕනේ ඒකත් හොයලා බලලා කියන්න.
හොඳයි.
මොකද අපි දන්න හැටියට එතුමේ තීරණය කරන්න නම් එහෙනම් ඒ කාලෙදි. නැත්තම් අපි කියන විදිහට මේක සිදුනේ බෝම්බ පිපිරීම නිසා.
හොඳයි.
මේක මේ සාන්තජ අපේ රැස්වීම ගණනාවක් අපිට කල් දාන්න සිදුනා මේ බෝම්බ පිපිරීම.
හොඳයි. දෙවෙනි ප්‍රශ්නේ අහන්න ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි අගමැතිතුමා කියන ආකාරයට නම් මේක එතුමාට මේ තාක්ෂණික ප්‍රශ්නට උත්තර දෙන්න බෑ කියනවා. නමුත් දිගින් දිගටම අපේ ලේකම් කාර්යාලයේ සමුළුව සම්බන්ධයෙන් ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත් වෙන්න බෑ කිව්ව බව ඔබතුමා දෙපාර්ශ්වය අතර හුවමාරු වුණු ඊමේල් පණිවිඩ අදාළ ලිපිගොනු ගෙනල්ලා බලද්දී ඔබතුමාට මේක පැහැදිලි වෙයි. මොකද ඔබතුමා නොමගයවලා තියෙන්නේ ඔබතුමාට තාක්ෂණික ප්‍රශ්නට උත්තර දෙන්න බෑ කියන නිසා මම අහන්න ඔබතුමාට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. ගරු අග්‍රාමාත්‍යතුමනි මේ වඳවීමට ලක් වෙලා තියෙන සත්ව කොට්ටාස අතරට එක්සත් ජාතික පාක්ෂිකයා අඩංගු වීම ඔබතුමාගේ
වනජීවී වලට යන්නේ මෙතන දේශපාලනය කියන නැතුව මන්ත්‍රීතුමා.
දැන් මෙතුවාගේ තාක්ෂණික ප්‍රශ්න අනවශ්‍ය දෙයක් නෑ අමාත්‍යවරයන් ආන්න කියනෝනේ. එතකොට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් ඇහුවා. නැත්නම් දෙවෙනි ප්‍රශ්න
හොඳයි. ඒක අපි
එතන යන්න ඕනේ. මෑතුමයි කාලේ ඉඳන් කිව්වා.
හොඳයි.
ඒ සමහර සත්තු බලන්නේ වද වෙන්නේ නැති නිසා වෙනත් තැනකට පයින්න. අපි එහෙම නෙමෙයි.
හොඳයි. ගරු චාර්ල්ස් නිර්මලනාදන් මැතිතුමා, ඔනරබල් චාර්ල්ස් නිර්මලනාදන්, you are getting 2 questions. ගරු නිර්මලනාදන් මැතිතුමා. කියන්නේ you can ask the question honorable member.
நன்றி சபாநாயகர் அவர்களே, கௌரவ பிரதமர் அவர்களே, வவுனியா மாவட்டத்தில் நீண்ட காலமாக பல கிராமங்களில் சுத்தமான குடிநீர் இன்மையால் மக்கள் பல சிரமத்தை எதிர்கொண்டு வருகிறார்கள். குறிப்பாக கடந்த 2014 முதல் 2019 வைகாசி மாதம் வரையில் 6781 மக்களுக்கு சிறுநீரக நோய் ஏற்பட்டுள்ளது. இதனால் அப்பகுதியில் வாழுகின்ற வறிய மக்கள் பல்வேறு துன்பங்களையும் வாழ்வாதார நெருக்கடிகளையும் எதிர்கொண்டு வருவதை கௌரவ பிரதமர் அறிவாரா? இம்மாவட்டத்தில் வவுனியா நகர பிரதேசத்துக்குட்பட்ட வவுனியா நகர், ரம்பக்குளம், வெளிக்குளம், கோயில்குளம், வைரவப்புளியங்குளம், வவுனியா நகர், வடக்கு தோணிக்கல், பட்டாணி துளிப்புளியங்குளம், மூன்று முறிப்பு, நெலுக்குளம், மடுக்கந்தை, புதுக்குளம், பண்டாரிக்குளம், தாண்டிக்குளம், நொச்சிமோட்டை, மரக்கம்பளை, அத்தோடு வெங்கல செட்டிக்குள பிரதேச பிரிவில் கங்கைங்குளத்திலுள்ள ஒட்டாரங்குளம், பிரணாயங்குளத்திலுள்ள நீலியாமோட்டை, பெரிய தம்பனை, பாவக்குளம் படிவம் 4, கிறிஸ்தவக்குளம், குறுக்கல் புதுக்குளத்திலுள்ள எருக்கலங்கள், பெரிய கட்டிலுள்ள பழைய குடிமனை, புதிய குடிமனை, கண்ணாட்டி, பெரிய புளியங்குளத்திலுள்ள காந்திநகர் மற்றும் நேரிய குளத்திலுள்ள நேரியகுளம், அழகாபுரி, வேப்பங்குளம் ஆகிய கிராமங்களுக்கு சுத்தமான குடிநீர் இன்றி அதிகமானோர் சிறுநீரக பாதிப்பினால் பாதிக்கப்பட்டுள்ளதை கௌரவ பிரதமர் அறிவாரா? மேலும் வவுனியா மாவட்டத்திற்கு நீர்மீள் சுத்திகரிப்பு ஆரோ பிளான் திட்டத்தின் ஊடாக வழங்கப்பட்ட கூடுதலான திட்டங்கள் சிங்கள பகுதி மக்களிற்கு வழங்கப்பட்டும் கூடுதலாக செறிந்து வாழும் தமிழ் மக்களுக்கு இத்திட்டத்தின் மூலம் குறைந்த பயன்பாடுகளை மட்டுமே தமிழ் மக்கள் பெற்றுள்ளனர் என்பதையும் கௌரவ பிரதமர் அறிவாரா? ஆமெனில் மேற்குறிப்பிட்ட குடிநீரின்றி சிரமப்படுகின்ற வவுனியா நகர் மற்றும் வெங்கலச்செட்டிக்குளம் ஆகிய பிரதேச சேலத்துக்குட்பட்ட குறித்த கிராமங்களுக்கு நிரந்தர நீர் மீள் சுத்திகரிப்பு நிலையங்களை வழங்கிட நடவடிக்கை மேற்கொள்ளப்படுமா என்பதையும் அது எந்த காலப்பகுதியில் நடைமுறைப்படுத்தும் என்பதையும் கௌரவ பிரதமர் இச்சபையில் அறிவிப்பாரா? கௌரவ பிரதமர் அவர்களே, வீடமைப்பு நிர்மாணத்துறை மற்றும் கலாச்சார அலுவல்கள் அமைச்சின் தேசிய வீடமைப்பு அதிகார சபையினால் மன்னார், வவுனியா மற்றும் முல்லைத்தீவு மாவட்டங்களில் தற்பொழுது நடைமுறைப்படுத்தப்படுகின்ற மாதிரி கிராம வீட்டு திட்டத்தினை மக்களுக்கு கையளிக்கப்பட்டு வரும் நிலையில் நீண்ட காலமாக பல மாதிரி கிராம வீட்டு திட்டங்களுக்கு எந்தவித நிதியும் வழங்கப்படவில்லை. பல மாதிரி கிராம வீட்டு திட்டங்களுக்கு குறுகிய நிதியே வழங்கப்பட்டுள்ளது என்பதை கௌரவ பிரதமர் அறிவாரா? இந்த நிதியினை வழங்குவதற்கு நடவடிக்கை மேற்கொள்ளப்படுமா என்பதனை கௌரவ பிரதமர் அவர்கள் இச்சபையில் தெரிவிப்பாரா?
ගරු කථානායකතුමනි, මේ පිළිබඳ අදාළ අමාත්‍යාංශ දෙකක් තියෙනවා, දෙකෙන්ම වාර්තා ලබාගෙන තියෙනවා. නගර සැලසුම් ජල සම්පාදන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැනටමත් ජාතික ජල සම්පාදන ජල වාහන මණ්ඩලය හරහා වවුනියා දිස්ත්‍රික්කයේ දැන්ගත වකුගඩු රෝගයේ බලපෑමට ලක් වූ ප්‍රදේශවලට ආරක්ෂිත පානීය ජලය සැපයීමට ජාතික ජල සම්පාදන ජල වාහන මණ්ඩලය විසින් ජල පවිත්‍ර යෝජනා ක්‍රමය ස්ථාපනය කර ප්‍රජා මූලික සංවිධානවලට ලබා දීමට ක්‍රියාමාර්ග ගනු ලැබුවා. ඒ අනුව වර්ෂ 2015 සිට 2019 දක්වා කාලය තුළ ජාතික ජල සම්පාදන ජල ප්‍රවාහන මණ්ඩලය මගින් පමණක් ජල පවිත්‍ර 16ක් සවිකර ඇති අතර ඒවා වවුනියා දිස්ත්‍රික්කයේ නිදන්ගත් වකුගඩු රෝගයේ අවදානවල ලක්විය හැකි ප්‍රදේශවලට බාර දී තිබෙනවා. එසේම නිදන්ගත වකුගඩු රෝගය වැළැක්වීමේ වැඩසටහන් යටතේ නගර සැලසුම් ජල සම්පාදන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ජාතික ජල සම්පාදන ජල ප්‍රවාහන මණ්ඩලයේ උතුරු කලාපීය ජල සම්පාදන මධ්‍යස්ථානය මගින් සෑම වසරකම නිදන්ගත වකුගඩු රෝගය බලපෑමට ලක් වූ අවදානට ලක්විය හැකි ප්‍රදේශවල ජල පවිත්‍ර ලබා දෙනවා. ආරෝ ප්ලාන්ස් මේට අමතරව ජාතික ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව නිදන් අද වකුගඩු රෝගය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය හා ශ්‍රී ලංකා නාවික හමුදාවද ජල පවිත්‍ර හරහා නිදන්ගත වකුගඩු රෝගයේ බලපෑමට ලක් වූ ප්‍රදේශවලට පිරි පහදු කළ ජලය ලබා දෙනවා. ගරු කථානායකතුමනි, වවුනියා ජල සම්පාදන ක්‍රමය මගින් වවුනියා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වවුනියා නගරය, රම්බායි කුළම, වෙල්ලක් කුළම, කෝවිල් කුළම, තොන්නික්කාල්, වෛරපුලියන් කුළම, වවුනියාව නගර උතුර, පට්ටාණි චිප්පුලිය කුළම, මන්දරු මඩිප්පු, නෙලුක් කුළම, මඩුකන්ද, පුදුක් කුළම, බණ්ඩාරික් කුළම, මරක්කාර් රම්බයිල තාණ්ඩි කුළම, නොච්චි මොට්ටේ යන ග්‍රාම නිලධාරී වසම් ආවරණය කර තිබෙනවා. එසේම වවුනියා දිස්ත්‍රික්කයට පානීය ජලය සැපයීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදා සපයන ලද වියලි කලාපීය නාගරික ප්‍රදේශය සඳහා ජලය හා සනීපාරක්ෂ ව්‍යාකෘති හරහා වෙන්කල ජලාශයක් ඉදිකර ඇති අතර එමගින් නල මාර්ගයෙන් පිරිසුදු ජලය ඉහත ප්‍රදේශයට සපයනු ලබනවා. ඉහත නාගරික ප්‍රදේශය සඳහා ජලය හා සනීපාරක්ෂ ව්‍යාකෘති සම්පූර්ණ නිමකර නොමැති වූවද වවුනියා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඇතමු ග්‍රාම නිලධාරි කොට්ටාසයන්ට භූගත ජල සැපීම ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මාස දෙකක් ඇතුළත ව්‍යාකෘති සම්පූර්ණ අවසන් කර නල මාර්ගයෙන් පිරිසුදු ජලය සමස්ත වවුනියාව නගරයට ඉක්මනින් ලබා දිය හැකි වෙතැයි අපි අපේක්ෂා කරනවා. මෙයට අමතර වැංගල සෙට්ටිකුලම ග්‍රාම නිලධාරි කොට්ටාසය සඳහා ජාතික ජල සම්පාදනා ජල ප්‍රවාහන මණ්ඩලය විසින් ජල පවිත්‍ර අටක් ස්ථාපනය කර ඇති අතර ඒවා ක්‍රියාත්මක කිරීම හා නඩත්තු කිරීම සඳහා ප්‍රජාමූලික සංවිධාන වෙත ලබා දී තිබෙනවා. මේ සමග ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව මගින් රැංගල සෙට්ටිකුලම් ප්‍රදේශයේ ජල පවිත්‍ර දෙකක් ලබා දී තිබෙනවා. ඒ අනුව පෙරියක්කුඩු, නෙඩියාකුලම, පිරිමානලකුලම හා පවාට්කුලම ඒකක හතරක් යන ප්‍රදේශවල ජාතික ජල සම්පාදන ජල ප්‍රවාහන මණ්ඩලය විසින් සපයනු ලබන ජල පවිත්‍ර හරහා ජලය සපයනු ලබනවා. එසේම ජාතික ජල සම්පාදන ජල ප්‍රවාහන මණ්ඩලය විසින් සිදු කරන ලබන දේශගුණික ප්‍රතිරෝධී ඒකාබද්ධ ජල කළමනාකාර ව්‍යාකෘතිය සඳහා වැංගල සෙට්ටිකුලම ග්‍රාම නිලධාරි කොට්ටාසේ තවත් ගම්මාන කීපයක් ආවරණය වෙනවා. එබැවින් නුදුරු අනාගතයේදී ගරු මන්ත්‍රීතුමා සඳහන් කරන ලද අනිකුත් ප්‍රදේශයේද ආවරණය කරනු ලබනවා. ජල පවිත්‍ර සඳහා තෝරා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන ලබන්නේ නිදන්ගත වකුගඩු රෝගේ වැළැක්වීම ජනාධිපති කාර්ය සාධක බලකාය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහජන සෞඛ්‍ය පරීක්ෂක, ප්‍රජාමූලික සංවිධාන, මහජන නියෝජිතයන් සහ අනෙකුත් සංවිධාන මගින් ලැබෙන ඉල්ලීම් මත පදනම්ව. එම ඉල්ලීම් වලට අනුව ජාතික ජල සම්පාදන ජල ප්‍රවාහන මණ්ඩලය විසින් පූර්ව ශක්ෂ අධ්‍යයනය සිදු කරන ලබන අතර ඒ අනුව ජල පවිත්‍ර ස්ථාපනය කිරීම සඳහා ප්‍රදේශ තෝරා ගන්න ලැබුවා. ගරු කථානායකතුමනි, මම එමෙතුමාට විශේෂයෙන් දැනුම් දෙන්නම් මේ පිළිබඳව ඔබතුමාට අනික් කරුණු පැහැදිලි කරන්න කියලා. නිවාස ඉදිකිරීම සංසදීය කටයුතු අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියන් දිවයිනේ සෙසු ප්‍රදේශවල මෙන්ම උතුරු පළාත තුරත් මේ මගින් විමසීම් කර ඇති වවුනියා මන්නාරම මුලතිව් දිස්ත්‍රික්කවලත් ආදර්ශ ගම්මාන ආධාර වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබෙනවා. උතුරු පළාත තුළ 2015 සිට 2019 අගෝස්තු 31 වෙනිට ගම්මාන 18කට ජනතා අයිතිය පවරා දී තිබෙනවා. මේ ගම්මාන 407ක් මේවට ඉදි කරමින් තිබෙනවා. ඒකෙන් 18ක් තමයි පවරලා තියෙන්නේ. නිවාස අමාත්‍යාංශයේ බලාපොරොත්තු මෙම නිවාස ඉදි කිරීම මෙම වසර අවසාන වෙනිට ප්‍රථම නිම කිරීමයි. විශේෂ අවස්ථාවක් ඇතිව වැඩිපුර මුදල් වැය කළ යුතු ගම්මාන නැත්තම් මුදල් නොලැබුණු ගම්මාන ගැන ගරු නිර්මලනාදන් මන්ත්‍රීතුමා විස්තරයක් ලබා දුන්නොත් ඒවා නිවාස අමාත්‍යාංශයට ලොමු කරන්න පුළුවන්. දැන් උතුරු පළාත් තුළ මුළු ප්‍රතිලාභීන් සංඛ්‍යාව 8600ක්, ඒ සඳහා රුපියල් මිලියන 5100ක මුදලක් වැය කොට තිබෙනවා. ගම්මාන 18ක පුද්ගලයන් වෙත තමයි නිවාස මේ වනිට බාර දී තිබෙන්නේ.
நன்றி. ஹானரபிள் மெம்பர், கௌரவ பிரதம அவர்களே, வவுனியா மாவட்டத்தினுடைய சுத்தமான நீர் தொடர்பாக நீங்கள் நாட்டினுடைய பிரதமராக இருக்கின்றது மட்டுமல்லாமல் வடக்கு அபிவிருத்தி அமைச்சராகவும் இருக்கின்றீர்கள். அதன் காரணமாகத்தான் வவுனியா மாவட்டத்தில் குறிப்பாக வைத்தியசாலைகள் உட்பட வைத்தியசாலை பேர் விவரம் இருக்கிறது. நேரம் கருதி நான் உங்களுக்கு நேரடியாக அந்த உங்களுடைய அலுவலகத்தில் சமர்ப்பிக்கின்றேன். இந்த சுத்தமான குடிநீர் திட்டம் நீங்கள் கூறியது போல நடவடிக்கை எடுக்கப்பட்டு கொண்டிருக்கிறது. ஆனால் அங்கிருக்கின்ற அந்த நீர்வளங்கள் அதிகார சபையினுடைய முகாமையாளர்கள் தங்களுக்கு நிதிகள் ஒதுக்கப்படுவதில்லை என்ற கருத்தை முன்வைத்திருக்கிறார்கள். அவர்களுடைய திட்டங்கள் இருக்கிறது. ஆகவே நான் கௌரவ பிரதமர் அவரிடம் கேட்டுக்கொள்வது என்னவென்று சொன்னால், தங்களுடைய அமைச்சின் செயலாளருடைய தலைமையில் ஒரு நீர்வளங்கள் அதிகார சபையினுடைய முகாமையாளர் மற்றும் அந்த பிரதேசத்தினுடைய பாராளுமன்ற உறுப்பினர்களை அழைத்து ஒரு தங்களுடைய அமைச்சின் தலைமையில் ஒரு திட்டமிடல் ஒன்று உருவாக்கப்பட்டு வவுனியா மாவட்டத்தில் இருக்கின்ற முழு மக்களுக்கும் குடிநீர் வழங்குவதற்கு எவ்வளவு காலத்தில் வழங்க முடியும், அதற்கு எவ்வளவு பணம் தேவை என்ற அந்த ஒரு ஆயத்தத்தை
கௌரவ பிரதமர் அவர்கள் செய்ய முன்வர வேண்டும் என்று நான் இந்த நேரத்தில் கேட்டுக்கொள்கிறேன்.
Honorable Prime Minister, okay. You have a second question? That's all.
கௌரவ பிரதமர் அவர்களே, வீடமைப்பு அதிகார சபையினுடைய பணங்கள் தொடர்பாக நீங்கள் கூறியிருந்தீர்கள். ஆனால் குறிப்பாக அங்கிருக்கின்ற 2018 ஆண்டு வழங்கப்பட்ட வீட்டு திட்டத்திற்கு கூட இன்று வரை அவர்கள் வீடு பூர்த்தி செய்து அந்த வீட்டில் புகுந்து விட்டார்கள். வீடு புகுந்து அந்த வீட்டில் இருக்கிறார்கள். ஆனால் 500,000 ரூபாய் திட்டத்தில் 2,50,000 ரூபாய் தான் இன்று வரை அவர்களுக்கு கொடுக்கப்பட்டிருக்கிறது. அதே போல 2019 ஆண்டு மன்னார் மாவட்டத்தில் 2,300 பயனாளிகள் தெரிவு செய்யப்பட்டு அந்த பயனாளிகளுக்கு திட்டங்களை ஆரம்பித்து வைத்தார்கள். அமைச்சர் உட்பட நாங்களும் சென்றுதான் அந்த திட்டங்களை ஆரம்பித்து வைத்தோம். ஆனால் இன்று கூட பல திட்டங்களுக்கு எந்த விதமான பணங்களும் கொடுக்கவில்லை. சில திட்டங்களுக்கு 40,000 ரூபாய், 1,00,000 ரூபாய் மாத்திரமே கொடுக்கப்பட்டிருக்கிறது. 750,000 ரூபாய் அந்த திட்டத்தில் ஆக குறைந்த தொகையுடன் மக்கள் இன்று மேலதிகமாக செலவிட்டு கடனில் இருக்கிறார்கள். 2 வாரங்களுக்கு முன்பு செல்வராணி என்ற ஒரு மன்னார் எமிழ்நகரை சேர்ந்த அம்மா, ஒரு 43 வயது அம்மா, ஹவுசிங் டிபார்ட்மெண்ட்டுக்கு 2 தரம் போயிட்டு வந்து மயங்கி விழுந்து அவ இறந்துட்டார். இதே நிலைமையில தான் அங்கிருக்கின்ற பயனாளிகள் அந்த பணத்தை பெற்றுக் கொள்வதற்கு முடியாமல் இருக்கிறது. 1 மாதத்திற்கு மேலாக மாவட்ட முகாமையாளர் கூறுகின்றார், கொழும்பிலிருந்து தங்களுக்கு பணம் வரவில்லை என்று. மாவட்ட அபிவிருத்தி குழு கேட்டபோது அவர் சொல்றார் எங்களுக்கு பணம் வரவில்லை என்று. ஆனால் என்னை பொறுத்தவரையில் நான் நினைக்கின்றேன், ஒரு திட்டமிடல் இல்லாமல் ஒரு விளம்பரத்திற்காக இந்த திட்டங்களை ஆரம்பித்தார்களா என்பது ஒரு சந்தேகமாயிருக்கிறது. அதே நேரத்தில் ஒரு வீட்டு திட்டத்தை 25 வீடுகளை திறந்து வைப்பதற்கு கிட்டத்தட்ட பல மில்லியன்கள் ரூபாய் செலவழிக்கிறார்கள். அந்த பணங்களை மிச்சம் பிடித்து இந்த வீட்டு திட்ட பயனாளிகளுக்கு கொடுப்பதற்கு கௌரவ அமைச்சர் முன்வர வேண்டும். நான் அமைச்சரிடம் பல தரம் கேட்டிருக்கிறேன், இந்த பணங்கள் மக்கள் பெரிய சிரமத்தில் இருக்கிறார்கள் என்று. அவருடைய பதில் தெளிவில்லாத காரணத்தினால்தான் கௌரவ பிரதமர் அவரிடம் உங்களுக்கு இந்த கேள்வியை முன்வைக்கிறேன். இந்த மக்களுக்கு இந்த பணத்தை மிக விரைவில் பெற்றுக் கொடுக்க வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன்.
Garu Bimal Ratnayaka mahattuma, how you want to reply?
Me mantri tuma sandahan kara paridi etuma den vauniyave rohala ganat prashnayak matu kara man mage lekam tumata kiyanan e gana karunu hoyilla metuma ekkat saakatcha karanta kiyala mokada e gana mata karunu metana neha devanuwa nivasa pilibanda me tiena prashne karunu okkoma mata labada denna nan kohatada mudal umana kiyala ඇමතුමා එක්කත් සාකච්ඡා කරලා මම ඔබතුමාට කාරණා ටික ලබලා දෙන්න.
හොඳයි. බොමි සුති ගරු බිමල් රත්නායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමාගේ අසල වන ප්‍රශ්නය 1/2020 වර්ෂය සඳහා ආණ්ඩුව මගින් ආයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්නේද? 2 එසේ නොවේ නම් මේ සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතිබේද? 3 අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීම මගින් ආණ්ඩුවේ ආදායම් අහිමිවීමක් සිදුවනවා පමණක් නොව නිශ්චිත වශයෙන් වියදම් ශීර්ෂ මුදල් වෙන් කිරීම නොකිරීම නිසා රාජ්‍ය මුදල් අවභාවිතාවක් ඉදිරියට සලසන බව දන්නේද? 4 විශේෂයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත 2020 වර්ෂය තුළදී මේ ආකාර නිශ්චිත වශයෙන් වෙන් නොකළ වියදම් ක්‍රමවේදයක් මගින් මැතිවරණ කාල සීමාව තුළ ආණ්ඩුවේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ ඉඩක් නොපවතින්නේද? 5 මහා මැතිවරණය පැවැත්වීමේ පසුව පත්‍ර නව ආණ්ඩුවටද 2020 අප්‍රේල් 30ට පෙර අයවැයක් සකස් කිරීම නොහැකි වෙන බැවින් 2020 වර්ෂයේ දෙවන කාතුව සඳහාද අයවැයක් නොමැතිව තවත් අතුරු සම්මත ගිණුමක් ගෙනීමට සිදු නොවන්නේද? 6 ඉහත තත්ත්වය තුළ රාජ්‍ය මුදල් අවභාවිතාවකට හා රටේ ආර්ථිකය තවත් බිඳ වැටීමකට ලක්වන බව පිළිගන්නේ නොවේ නම් එම
2020 සඳහා සාමාන්‍ය ක්‍රමයේද අනුව 2019 වසර තුල අයවැය ලේඛනයක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර නොකිරීමට අමාත්‍යාංශ තීරණය කර තිබෙනවා. ඒ තීරණය ගත්තේ සම්ප්‍රදායක් හැටියට නොවැම්බර් දෙසැම්බර් මාස තුලදී ජනාධිපතිවරණය පවත්වන ඔක්තෝබර් අන්තිමේ ඉඳන් එහෙනම් මෙතෙක් කල් අයවැයක් ඉදිරිපත් කළා නැහැ. ඒ පිළිබඳව ඇත්ත වශයෙන්ම මේ නිසා ආදායම් අවභාවිතාවක් සිදු වෙන්නේ නැහැ. මොකද මේ අවුරුද්දේ මුදල් සියල්ලම වියදම් වෙන්නේ දැනට සම්මත කරලා තියෙන විසර්ජන පනත යටතේ. ඒකෙන් අපිට පිට යන්න බෑ. ඒ නිසා දෙසැම්බර් 31 වෙනි දිනකම් මේ යටතේ තමයි ඒ අයවැය කරන්නේ. විශේෂයෙන්ම අතුරු සම්මත ගිවිනුවක් මගින් වෙන්කන් ලබන ප්‍රතිපාදන රටේ පවතින නීති රීති මුදල් රෙගුලාසිය ඇතුළත් රජයේ චක්‍ර ලේකම්වත් වියදම් කරන්න තිබෙන්නේ. අනෙක් අලුත් ව්‍යාකෘති එකක්වත් එතෙන්ට ඇතුල් වෙන්නේ නැහැ. ඒත් මේක අපි ඇතුල් කරන්නේ දැනට එන අවුරුද්ද සඳහා, මේ අවුරුද්ද සඳහා නෙමෙයි. ඒත් ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරණයෙන් ඒ වගේම ආණ්ඩුවක් මේ මුදල් මැතිවරණය සඳහා යොදවනවා නම් දැන් මැතිවරණ කොමිසමක් තියෙනවා. ඒ ගැන හොයලා බලලා නියෝග දෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ඊළඟට ප්‍රශ්නේ එන්නේ පාර්ලිමේන්තු ඡන්දය පිළිබඳව. 1988 දී ජනාධිපතිවරණය අවසන් වුණු වහාම පාර්ලිමේන්තුව පැවැත්තුවා. ඒ ඡන්දය පැවැත්තුවා. 1999 ජනාධිපති අවසන් වුණාම අයවැය පවත්වලා තමයි ඊට පසුව මේ පාර්ලිමේන්තු ඡන්දේ පැවැත්වුවේ. ඒත් මේ දෙකේම ජනාධිපතිතුමාට බලය තිබුණා පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. අද ඒ බලය තියෙන්නේ පාර්ලිමේන්තුව සමග. ඉතින් පාර්ලිමේන්තුව අපි විගහට විසිරුවා හරින්න උවමනා නම් එහෙනම් පාර්ලිමේන්තුව එකඟත්වයේ අනුම කරන්න තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ මම හිතන්නේ විශේෂයෙන්ම පක්ෂනායකයුත් පාර්ලිමේන්තුවත් ගන්න තියෙන තීරණයක්. මොකද පළවෙනි මාස කීපය තුළදී ජනාධිපතිවරණයකින් පස්සේ පාර්ලිමේන්තුව විසිරුවනද නැද්ද කියන එක පාර්ලිමේන්තුව ගන්න තියෙන තීරණයක්. ඒ අනුව පුළුවන් තීරණය කරන අයවැය පිළිබඳවත් ඒක පක්ෂනායකින් පාර්ලිමේන්තුවයි ගත යුතු තීරණ ඇති. මේ පිළිබඳ තව දිගට කොහොමද අතුරු අයවැය ගිණුම ඒ කාලෙදී ක්‍රියා කරන්න කියලා එහෙම සිදු වුණොත් මම යෝජනා කරන්නේ අපේ රාජ්‍ය මූල්‍ය කාරක සභාව පබ්ලික් ෆිනෑන්ස් කොමිටි එකට අදාළ නිලධාරීන් කැඳවලා ඒ අය සමග සාකච්ඡා කරන්න කියලා.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, ගරු අගමැතිතුමනි, ඔබතුමා විපක්ෂ නායකතුමා වශයෙන් 2009/11 3 වෙනිදා කරන ලද ප්‍රකාශයක් මා කැමැති හැන්සාඩ් වාතාවරණයට එකතු කරන්න. ඔබතුමා ඒ අවස්ථාවේදී එවකට තිබිච්ච රාජපක්ෂ රජය අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට යනකොට ඔබතුමාගේ අදහස මෙහෙම කියනවා, පැහැදිලිවම අයවැය යෝජනාවලියක් ඉදිරිපත් කිරීමේ හැකියාව වත්මන් රජයට පවතිනවා. එසේ හැකියාවක් තිබියදී අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අනුව නම් ඉදිරි වසර සඳහා වන අයවැය ලේඛනයේදී රජය විසින් ආදායම් උපද්දවා ගැනීම සහ වියදම් පාලනය සම්බන්ධව රටට හෙළි කිරීමට අපොහොසත් වීම නිසා මෙසේ අතුරු සම්මත ගැටයක් ගසන බව. ඔබතුමා මීට වසර 10කට කලින්, මොකද අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැහැ අයවැය යෝජනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඔබතුමා මේක කියලා තියෙනවා. මොකද ගරු කථානායකතුමාගේ ප්‍රශ්නේ මේකයි. දැන් මේ අවස්ථාවේදී ඔබතුමාලා අතුරු සම්මත ගිණුමකින් දබන අවුරුද්දේ පළවෙනි මාස 4ට මුදල් වෙන් කරද්දී ඔබතුමාට ආණ්ඩුව අය වැඩි කරන්න හම් වෙන්නේ නැහැ, වියදම් තමයි වැඩි කරන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් ගත්තොත් වැටුප් සඳහා ඔබතුමාට කලින් අවුරුද්දේ මේ අවුරුද්දේ වෙන් කරගම් මුදල යන්න බෑ. ඒසාව වෙන්න පුළුවන් දේ තමයි මැතිවරණයක් අභියසදී ඔබතුමාලා අය නොසලකා වැය වැඩි කරන්න පුළුවන්. ඒ නිසා අන්න ඒකෙන් වෙන රාජ්‍ය මුදල් ලාභාවිතාව ගැන තමයි ගරු අගමැතිතුමනි මම ප්‍රශ්න කළේ. ඒ වගේම නැවත පාර්ලිමේන්තු ඡන්දයක් ඒ මාස කීප තුනේ පැවතුනට පස්සේ ඒ අලුතෙන් එන ආණ්ඩුවට කුමකට වුණත් අයවැයක් හදාගන්න කාලයක් නැති වෙනවා. ඒ නිසා තමයි අපි දකින්නේ මේක මේ මැතිවරණයේ ඉලක්ක කරගත්තු වැඩක්ද මේ ඔබතුමාලා අතුරු සම්මත ගිණුමක් මගින් කරන්න කියන එක තමයි අපි අහන පළවෙනි ප්‍රශ්නේ.
ඇත්ත වශයෙන්ම මෙතන තියෙන ප්‍රශ්නේ ගරු කථානායකතුමනි, මේ ඡන්දේ තියෙන්නේ ඇත්ත වශයෙන්ම නොවැම්බර් දෙසැම්බර් මාසේ. ඒ නිසා මේ කාල සීමා තුළ තමයි මේ ප්‍රශ්නේ පැනනගිලා තිබෙන්නේ. ඒත් රටේ ආර්ථික තත්ත්වය ගැන දැනගන්න උවමනා නම් ඒ ගැන අපිට විවාදයක් මේ සභාවේ පවත්වන්න පුළුවන්. ඒ වගේම දැනට සිදුවෙලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම පාස්කුවේ ද බෝම්බෙන් පස්සේ ඒ මාස කීපයක අපේ ආදායම අඩු වුණා. දැන් ආපහු ආදායම සාමාන්‍ය තත්ත්වයට එනවා. කෙසේ වුවත් රජයක් හැටියට අපි ක්‍රියාත්මක කරන්නේ මේ ප්‍රාථමික අයවැය මේ අතිරික්කයක් තියාගන්න. ප්‍රාථමික අයවැය අතිරික්කයක් ඇති කරන්න අපි ගිය අවුරුද්දෙත් ඇති කරා. අපි මේ අවුරුද්දෙත් බලන්නේ අඩු ගානේ සමසමවෙන්ට එන ඒ එන අවුරුද්දේ තවත් අතිරික්ක වැඩි කරන්න. ඒ නිසා අපිට වියදම් වැඩි කරන්න බෑ. වියදම් වැඩි කළොත් ඒ පරතරය වැඩි වෙනවා. ඒකයි මෙතන මේ ආණ්ඩුවේ තියෙන ප්‍රතිපත්තිය. අපිට මේ ඒ පරතරය නැති කළා ඍණ පරතරයක් වෙනුවට අතිරික්කයකට එන්න බලන්නේ. ඒ අවස්ථාවේදී වියදම් කොහොමවත් ස්වාභාවිකවම පාලනය වෙනවා.
හොඳයි. දෙවෙනි ප්‍රශ්නේ ගරු වන්තිතුමා.
ගරු අගමැතිතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමාට අතුරු සම්මත කිරීමේදී වියදම් වැඩි කිරීමට සිදු වෙනවාමයි ගරු අගමැතිතුමනි. මොකද වැටුප් පසුගිය ජූලි මාසයේ වැඩිවීමත් එක්ක මගේ ප්‍රශ්නේ මේකයි. දැන් අතුරු සම්මත කිරීමක් ඉදිරිපත් කළා නව ජනාධිපතිවරයා විසින් මේ අමාත්‍යංශ වෙනස් කළොත්, මොකද ඔබතුමා අපි දන්නවා මුදල් වෙන් කරන්නේ ශීර්ෂවලට. එතකොට අලුතෙන් එන ජනාධිපතිවරයා මේ අමාත්‍යංශ කුමන ලෙසපත් කරයිද කියලා අපි දන්නේ නැහැ. එතකොට ඔබතුමාලාට නැවත අතුරු සම්මත කිනුමක් දෙසැම්බර් වල හෝ ජනවාරි වල ගේන්න වෙනව නේද? එහෙනම් රට මේ ඇත්තටම අයවැයකින් තොරව යන්න හදන ගමනෙන් සැලකිය යුතු ගැටලුවකට මුහුණ දෙන්න වෙනව නේද ගරු අගමැතිතුම?
ගරු අගමැතිතුම
අතුරු සම්මත කිනුමක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ශීර්ෂ හැටියට වෙනස් වෙන්නේ නැහැ. අමාත්‍යංශ හැටියට වෙනස් වෙන්න පුළුවන්. ඒ දෙපාර්තමේන්තු සංස්ථා ශීර්ෂ වෙනස් වෙන්නේ නැහැ.
හොඳයි, බොහොම ස්තුතියි.